ගරු කටයුතු නායක හඳුනන වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය අවසර වාසනාවන්ත පින්වතුනි, විශේෂ වූ මහා ආර්යවංශ දේශනාව කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඒ වාර්ෂික උපවත්තන කඨින පින්කම වෙනුවෙන් මීට දීපියකට පෙර ආරම්භ වුණා. ඒ දේශනාවේ මූලික කොටස අපේ උදල්ගිරිගම ධම්මජීව හාමුදුරන් වහන්සේ මනාව මේ පින්වතුන්ට මෙම සූත්‍රය දේශනාවේ තියෙන වැදගත්කම පැහැදිලි කරන්න කියලා. උන්වහන්සේ පැහැදිලි කරා බුදුහාමුදුරුවෝ මේ මහා ආර්යවංශ දේශනාව පැවත්වන්න පෙර කිහි ආනිසංස විදියට පෙන්නපු වචන කිහිපයක්. ඒ වගේම මුල්ම ආර්යවංශයේ වන ජීවර ආර්යවංශය ගැන ඒ ජීවර ආර්යවංශී වර්ණාකම තේරුම් ගත්තම දීපින්වතුන්ට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් ආකාරයේ මනාව පැහැදිලි කරා. දැන් මේ අවස්ථාව උදා වෙන්නේ පින්දපාත මහා ආර්යවංශ පිළිපදවල මේ පින්වතුන්ට ධර්ම කාරණා පැහැදිලි කිරීම. මේදී මූලිකව බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ මේ සංසාර විමුක්තිය තම දුක නැති තැන ආ බැඳුණු කරුණු හතරක් තමයි මේ ආර්යවංශ දේශනාවේ අන්තර්ගත වෙන්නේ. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ධර්මයේ සාරාංශය තමයි මේ ආර්යවංශ අටව. මේ සාරාංශයක් වෙන්නේ කොහොමද? අපි දන්නවා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ධර්මයේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය කියන්නේ මනුෂ්‍යයන්ගේ මෝ සංසාරගත සත්‍යයගේ අස්කන් ආසාදී ඉන්ද්‍රයන් හයට අරමුණක් ආවම පහළ වෙන දැක්ම නැතන් දීප්තියේ අන්තර්ගතය. චතුරාර්ය සත්‍ය කියන්නේ අන්තර්ගත වෙන්නේ දීප්තිය තුළයි, දැක්ම තුළයි. ඒතකොට දීප්තියට අනුගතව සංකල්පනා ඇතිවීම හා දීප්තියට අනුගතව වාචා කම්මන්තාදී මනුෂ්‍යයන්ට ඇතිවීම දිට්ඨියට අනුගතව වායාම සති සමාධි ඇතිවීම තමයි සාංසාරික ස්වභාවය. දිට්ඨිය තුළ චතුරාර්ය සත්‍ය අන්තර්ගත වෙනකොට ඇතිවන සංකල්පන, ඇතිවන වාචා කම්මන්තාදීව ඇතිවන වායාම සති සමාධි සංසාරයක් හඩන්න ඇති ස්වභාවයෙන් යුක්තයි කියන එක තමයි බුදුහාමුදුරන්ගේ අවබෝධය. බුද්ධ නම් බුද්ධත්වයේ කියන්නේ බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ දිට්ඨිය, පිළිසිදු දිට්ඨිය කියන එක. ඒ දිට්ඨිය සම්මා දිට්ඨිය. සංසාරයක් හඩන්න ඇති දිට්ඨිය, දුකක් නැති දිට්ඨිය, උපාදානයක් නැති දිට්ඨිය. මෙලෙස ගාය බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයෙන් අවබෝධ කරගත්ත ධර්ම. එහෙනම් අපිට සංසාරිකව තියෙන්නේ උපාදාන සහිත දිට්ඨිය, දුක ඇති කරන දිට්ඨිය, සංසාරයක් හදන දිට්ඨිය. ඒ දිට්ඨිය තුළ අන්තර්ගතය චතුරාර්ය සත්‍ය නෙවෙයි, වෙන දෙයක්. චතුරාර්ය සත්‍ය අන්තර්ගත වන දිට්ඨිය සම්මාදිට්ඨියයි. අපි ළඟ ඇති වෙන දිට්ඨිය හැම එකම තියෙන්නේ චතුරාර්ය සත්‍ය නෙවෙයි. ඒ හින්දා අපි ඒ දිට්ඨිය තුනෙන් ඇති කරන වාචා කර්මන්තාදීන් වගේ කාම ලෝකයේ සංසාරයක් හදනවා. වායාම සති සමාධි මගින් රූප ලෝකේ සංසාරයක් හදන්න පුළුවන්. ඊළඟට ඒ දික්තියට අනුගත සංකල්පනා ගත්තොත් දික්තිය තුළ තියෙන සංකල්පනාවම සංසාරයක් හදනවා අපේ දික්තිය. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ සම්මා දික්තියේ තුලින් සංසාරයක් හදන්නේ. දැන් මෙන්න මේ ආර්ය සත්‍ය හතරයි මේ ආර්ය වංශ දේශනාවයි හතරක් මනා සම්බන්ධයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය හා මහා ආර්ය වංශ හතරේ සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධය තේරුම් ගත්තේ ශ්‍රාවකයෙක්ගෙන් මේ ආර්ය වංශයේ තේරෙන ආර්ය වංශයේ කර්ම ජීවත් ආර්ය වංශයෙන් නියන්ත.
එහෙමනම් මේ පෙන්නන මහා ආර්ය වංශය සියලු බුදවරයන් වහන්සේලා පෙන්නපු ධර්මයක්. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පමණක් පෙන්නපු ධර්මයක් නෙවෙයි. සියලුම බුදවරයන් වහන්සේලා පෙන්නපු ධර්මයක්. ඒකින් නම් මේක පෞරාණිකයි. මෙවැනි ධර්මයක් වෙන බ්‍රාහ්මණයෙක් හෝ ශාස්ත්‍රීය කෙනෙක් හෝ කවුරුවත් අවබෝධ කරගෙන නැහැ. මේක හින්දා ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨතාවය බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය වන ගිහි පැවිදි කාටත් ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාරයට තියෙන නිසාවෙන් අපේ මේ සම්බන්ධව දැනුවත් වෙච්ච අපේ මුතුන් මිද්දෝ පැවිදි වෙන්න පුළුවන් ගිහි වෙන්න පුළුවන් අපේම මුතුන් මිද්දෝ වැඩිම සංඛ්‍යාව විශේෂයෙන්ම ගිහි පින්වතුන් වැඩිම සංඛ්‍යාව ලංකාවේ මාර්ගඵලලාභීන් වෙලා තියෙන්නේ මේ ආර්ය වංශ දේශනාව ශ්‍රවණය කරලා. ඒකට සාක්ෂි පොත්පත් 11 ඒ වගේම පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉතිරිපත් වෙන ඒ ශිලා ලේඛන වගේ වෙන් දකින්න හම්බේ. එහෙනම් ලංකාවේ වැඩිම පිරිසක් මාර්ගඵලලාභීන් බිහි වෙලා තියෙන්නේ මේ ආර්ය වංශ දේශනාව ශ්‍රවණය කරලා. වැඩිම පිරිසක්. ඒ පිරිසේ වැඩි පිරිසක් ගිහි පින්වතුන්. එහෙනම් මේ ආර්ය වංශ දේශනාව රැළිය වෙනකන් දේශනා කරපුවාම කොහොමද අපේ මුතුන් මිත්තෝ සංසාර විමුක්තිය ලබා ගත්තේ? ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සංසාරයක් හදන අපි වගේ දික්තියක් තියෙන සංසාරයක් හදන අපේ මුතුන් මිත්තෝ චතුරාර්ය සත්‍ය අන්තර්ගත දික්තියකට හරවගත්තේ කොහොමද? මේක තමයි අපි සොයලා බලන්න ඕනේ දේ. ඉගෙන ගත යුතු දේ. මේකට අපේ මුතුන් මිත්තන්ට තිබුණේ මොනවද ಗುಣ? ඒවා සලකා බලන්න ඕන. දැන් මේ ශාසනය තුල ඉන්දියාවේ ලංකාවේ භාවිතා කරපු ප්‍රතිපදා වර්ග තුනක් දකින්න ප්‍රධාන. එකක් තමයි ලංකාවේදී මෙච්චර ජනප්‍රිය වෙච්චි ආර්ය වංශ ප්‍රතිපදාව. මේ ආර්ය වංශ ප්‍රතිපදාව ඇත්තටම ධම්මජීව හැමදෙරෝ පැහැදිලි කරා වගේ අපිට පහඳුන්වලා දුන්නේ අශෝක රජතුමා. මොකද එතුමාගේ ධර්ම ප්‍රචාර කටයුතුවලදී ප්‍රබල ලෙස භාවිතා කරපු සූත්‍රයක් තමයි පැහැදිලි කරපු සූත්‍රයක් තමයි මහා ආර්ය වංශ දේශනාව. මේ සූත්‍රය. ඉන්දියාවේදී එදා පැරණිම කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච යුගයේම ප්‍රබලව භාවිතා කරපු ප්‍රතිපදා දෙකක් තිබුණා. ආර්ය වංශ ප්‍රතිපදාවට අමතරව. එකක් තමයි නාලක ප්‍රතිපදාව. අනික තමයි මුනි කියන ප්‍රතිපදාව. මුනිවත කියන ප්‍රතිපදාව. මේ ප්‍රතිපදා දෙකම ඉන්දියාවේ සිටිය බෝධිසත්ව බෝධිසත්වයන් වහන්සේටත් මුණ ගැහිච්ච ඒ වගේම ඉන්දියාවේ සම්ප්‍රදාය තුල තිබිච්ච පැවිදි ජීවිතවල භාවිතා කරපු අතරමඟුලට. නාලක ප්‍රතිපදාව කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. බෝධිසත්වයේ උප්පත්තිය ලැබුවම එතෙන්දී නාලක කියන කුමරුට අර පැහැදිලි කරා මේ වගේ බුද්ධත්වයක් ලැබෙන විශේෂ පුජ්‍යලයේ කනාගතේ බිහි වෙනවා. ඒකට සුදුසු වෙන්න එයින් ප්‍රයෝජන ගන්න වනගත වෙලා එදා ඉන්දියාවේ පැවිදි සම්ප්‍රදායට අනුකූලව ගතකරන බුද්ධත්වයේ ලැබුවා ඉක්මනින් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒක. මේ නාලක කුමාරය. එතකොට මේක ප්‍රතිපදාවක් විදිහට අපේ ශාසනයට එකතු වුණා. මුනි ප්‍රතිපදාව කියන එකත් ඉන්දියාවේ අදත් භාවිතා කරන ප්‍රතිපදාවක්. අදත් ඉන්න පැවිදි අය භාවිතා කරනවා මුනිවත රකින්න. මුනිවත රකින්න කියන්නේ කතා නොකර ඉන්න. දැන් මේ පින්වතුන් වුණත් ඒකේ ආභාෂය ලබනවා හුඟක් වෙලාවට මේ භාවනා මධ්‍යස්ථානට ආපුවා මුනිවත රකින්න. මේ මුනිවත රැකීම ආර්ය වංශය සම්පූර්ණ වෙන්න එක්තරා ප්‍රතිපදා ක්‍රමයක්. කතා කිරීම තුළින් ඇතිවෙන පීඩා ඒ වගේම සතිමත් නොවීම සතිපට්ඨානයක් වැඩෙන්නේ නැතිකම අඩු කරගන්න මුනිවත ආරක්ෂා කිරීම වැදගත් වෙනවා. ඒතර සමාධි ශික්ෂාවක් හෝ ප්‍රඥා ශික්ෂාවක් වඩන කෙනෙකුට මේ මුනිවත රැකීම පුහුණු ක්‍රමයක්. මේක ඉන්දියාවේ සමාධිය වඩන්න වර්තමානයේ හැම යෝගියෙකුම භාවිතා කරනවා වාර්ෂිකව. සමහර අය මාසයක්, සමහර අය මාස 3ක් ආදී වශයෙන්. දැන් අපිට ඊට වැඩිය අපේ ජීවිතවලට ලංකාවේ සෑම දෙනාටම විශේෂත්වයේ වෙලා තියෙන මේ ආර්ය වංශ ප්‍රතිපදාවයි. මේ ආර්ය වංශ ප්‍රතිපදාව මුනි කියන ප්‍රතිපදාව වගේවත් නාලක ප්‍රතිපදාව වගේ එකක් නෙවෙයි. මේ ආර්ය වංශ ප්‍රතිපදාව ගිහි පැවිදි දෙපාර්ශයටම සම්බන්ධ වෙන්න පුළුවන් එකක්. අර ඉස්සෙල්ලා කියපු ප්‍රතිපදා සියල්ලම පැවිදි අයගේ දේවල්. පැවිද්දන්ට විතරක් භාවිතා කරන්න පුළුවන් දේවල්. ආර්ය වංශ දේශනාවේ ආර්ය වංශ ප්‍රතිපදාව ගිහි අයට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒදී සිදු වෙන්නේ 아무තු ආකාරයක. දැන් අරියවා මහා ආර්ය වංශ තුල අන්තර්ගත වෙන්නේ භික්ෂුන් වහන්සේගේ බුදුහාමුදුරුවෝ පෙන්නන ශ්‍රාවක භික්ෂුවකගේ ඇඳුම, චීවරය, ආහාර, ඒ වගේම ආවාස කියන තුනයි. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් කවදාවත් චීවරයක් ත්‍රිදිවියල හදාගත්තේවත් රැකියාවක් කරලා ලබා ගන්නෙවත් වැටුපකින් කඩේකට ගිහින් ගන්නවත් එහෙම එකක් කරන්නේ නෙවෙයි. හාමුදුරුවෝ භාවිතා කරන සියලුම චීවර කවුද ලබා දුන්නේ? ගිහියයි. එහෙමනම් හාමුදුරුවෝ චීවරයක් භාවිතා කරනකොට ඒකේ කොටස් කාර්ය වෙලා හමාරයි ගිහියයි. ඒ වගේම මෙතන මහා ආර්ය වංශ හතරේ තුනේ මූලික තුනේ තියෙනවා පිණ්ඩපාතය. කිසිම හාමුදුරුවෝ කෙනෙකුට බුදුහාමුදුරුවන්ගේ විනය නීතිවලට අනුව ක්‍රියාත්මක වෙනවා නම් ගොවිතැන් කරන්න බෑ. රැකියාවල් කරන්නේ නෑ. එතකොට නමුත් ජීවත් වෙන්න ආහාර අත්‍යවශ්‍යයි. ඒ සියලු ආහාර එනම් කවුද ලබන්නේ? ඔව්, ගිහි ශ්‍රාවක. එතකොට ආමඳුරුව පිණ්ඩපාතේ ගියාට පිණ්ඩපාතේ දෙන්න ගිහි ශ්‍රාවකය සම්බන්ධ වෙනවා. එතකොට මේ මනා සම්බන්ධයක් ගේනවා මේ. ඊළඟට හාමුදුරුවරු ඉන්න ස්ථානයේ ආවාසයයි. මේ ආවාස හාමුදුරුවරු හදපුවා නෙවෙයි කොහෙවත්. දැන් මේ තැන වුණත් මේ ස්ථානයේ හාමුදුරු කෙනෙක් හදපු එකක් නෙවෙයි. ලංකාවේ අද තියෙන වර්තමානයේ තියෙන පන්සල් සියල්ල ගත්තොත් හාමුදුරුව හැදුවා නෙවෙයි. හාමුදුරුව හදන්න මූලිකත්වය උපදෙස් දුන්නා මිස ඒවැ සියලු ධනය මහන්සිය හාමුදුරුවගේ ශ්‍රමය මහන්සියක් වෙන්න පුළුවන්. නමුත් ඒවට අත්‍යවශ්‍ය මිල මුදල් ප්‍රතිපාදන ලබා දුන්නේ ගිහි ශ්‍රාවකයෝයි. එහෙනම් දැන් බලන්න මෙතන මේ මූලික ආර්යවංශ තුනේ හතරවෙනි එක නෙවෙයි තුන ගත්තොත් චීවර පිණ්ඩපාත සේනාසන මේවා සම්බන්ධව ගිහිහා පැවිදි මනා සම්බන්ධයක් තියෙනවා. මනා සම්බන්ධයක් තියෙනවා. මේ ආර්යවංශ තුන කිසිම අවස්ථාවක ආමුද්‍රුවන්ට තනියෙන් කරගන්නත් බෑ, ගිහියන්ට තනියෙන් කරන්නත් බෑ. තේරුණා? මෙන්න මේ සම්ප්‍රදාය මේ ශාසනයේ තියෙන ප්‍රබලම සම්ප්‍රදායයි. මුනි සම්ප්‍රදාය එහෙම එකක් නෙවෙයි. නාලක ප්‍රතිපදාවත් එහෙම එකක් නෙවෙයි. ඊට වෙනස්. මේ නිසාවෙන් ලංකාව තුල මේ අරියවංශ ප්‍රතිපදාවත් එක්ක ගිහි පැවිදි සෑම දිනාටම බුදුහාමුදුරෝ දේශනා කරපු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න හේතු කාරණයක් වෙලා තියෙනවා. වර්තමානයේ නමුණට අතීතී. මේ දෙයට තියෙන සම්බන්ධය ඔයගොල්ලෝ අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ. දැන් බුදුහාමුදුරෝ අවබෝධ කරගත්තේ සංසාරයේ දුකක් තියෙනවා, ඒ දුක නැති තැනක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැති කරන මාර්ගයක් තියෙනවා. මේ ආර්යවංශ හතරේ මේක අන්තර්ගතයි. මේ හතරවෙනි ආර්ය සත්‍ය ආර්යවංශය තමයි චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍ය. දුක නැති කරන මාර්ගය. දුක නැති කරන මාර්ගය කියන්නේ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ වැඩිමයි. මහා ආර්යවංශ දේශනාවේ හතරවෙනි ආර්ය වංශයත් දුක නැති කරන මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. ඒකට දෙන්නේ භාවනා රමතා. භාවනා රමතා කියන්නේ භාවනා කියන්නේ බුදුහාමුදුරන්ගේ භාවනාව තුලින් සිදුවෙන්නේ මොකද්ද? භාවනා කියන්නේ ලෝකේ ඕන තරම් තියෙන භාවනාව කියන්නේ වඩන්නවා කියන එක. මොනවද වඩන්නේ? උත්සාහය, සිහි, කල්පනා, එකඟකම. වඩන්න තියෙන්නේ අපිට කාරණා තුනයි. ඕනම සංසාරගත සත්‍යයකට වඩන්න පුළුවන් කාරණා තුනයි. ඒ කාරණා තුන තමයි ඒ සත්‍යයේ උත්සාහය වැඩි එක. සිහි කල්පනාව වැඩි එක. එකඟකම වැඩි එක. වෙන වඩන්න පුළුවන් දෙයක් නෑ අපිට. වඩනවා කියන්නේ වර්තමානයේ ඉඳලා අනාගතයට ඒ ගුණය පවත්වන එකයි. වර්තමානයේ තියෙන ගුණය අනාගතයට පවත්වන එකට වඩනවා කියන්නේ. අපිට එහෙම වඩන්න පුළුවන් උත්සාහයයි සිහි කල්පනාවයි එකඟකම. දැන් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුව පෙන්වන ආකාරයට උත්සාහයයි සීකල්පනාවයි එකඟකමයි වැඩුවොත් සංසාර විමුක්තිය ලැබෙනවා. දුක නැති වෙනවා. අන්නේ ක්‍රමය බුදුහාමුදුරුවන්ගේ භාවනාවයි. ඒ භාවනාව ලැබෙන්නේ සබ්බ පාපස්ස අකරණං ගුණය, කුසලස්ස උපසම්පදා ගුණය, සචිත්ත පරියෝධපණං ගුණය මම. එහෙනම් වඩන්න තියෙන්නේ ওই ටිකයි. බුදුහාමුදුරුව පෙන්නන භාවනා රමතා කියන්නේ මේ ආර්ය වංශයට ඇතුළත් වෙන්නේ එහෙනම් ඔන්නේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවේ අන්තර්ගතයයි. දැන් මේ පිළිබඳව පසුව වෙනම දේශනාවේ පවත්වනවා. දැන් අපි බලන්න ඕනේ මේ ආර්යංශයේ තියෙන අනිත් කාරණා එක්ක මේ බැඳිලා තියෙන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය. දැන් අපිට දුකක් තියෙනවා. මේ දුක නැතිකරන්න තියෙන ක්‍රමය තමයි භාවනා රමතා කියන එක. මේ හතරවෙනි ආර්ය වංශය. එහෙමනම් දැන් මිනිස්සෙක් ගත්තොත් මේ මිනිස්යාට ජීවත් වෙන්න බලපාන සාධක තුනයි තියෙන්නේ. අපිට අපේ ජීවිතයට බලපාන සාධක තුනක් තියෙනවා. මෙන්න මේ සාධක තුන එක්ක තමයි අපේ ජීවිතේ බැඳිලා තියෙන්නේ. මේ ජීවිතයේ බැඳිලා තියෙන සාධක තුන තමයි මිනිස්සුන්ට මරණකන් ජීවත් වෙන්න නම් ජීවිත කාලයක් ගෙවන්න නම් ඉපදුන හැටිය මැරෙන්න නැතුව ඉන්න නම් ආහාර ඕන. ශරීරය ආරක්ෂා කරගන්න මොනවා හරි ඕනේ, ඇඳුම් පැළඳුම්. මේ මනුස්සත්වයේ හැටියක්. ඒ වගේම වැස්සට, පින්නට, අවුවට වේලෙන්නේ නැතුව ඉන්න, සත්තුන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්න, හිතට වහලක්. ඔන්න මිනිස්යාගේ මූලික යටිතල පහසුකම්. ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඉඳුම් ගිටුම්. මේක අපි දන්න යුගල පදයක්. එහෙනම් අපි හැමෝම මේ වාඩි වෙලා ඉන්නේ හැමෝටම උනත්, ලංකාවේ ජීවත් වෙන සියලුම මිනිසයන්ට උනත්, ලෝකයේ ජීවත් වෙන සෑම දෙනාටම උනත්, අතීතයේ බිහි වෙච්ච සියලුම මිනිසයන්ටත්, වර්තමානයේ ඉන්න සියලුම මිනිසයන්ටත්, අනාගතයේ පහළ වෙන සියලු මනුෂ්‍යයන්ට මේක පොදුයි. එයා ජීවත් වෙන්න නම් මේ යටිතල පහසුකම් තුන අත්‍යවශ්‍යයි. ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, කෑම බීම. එහෙනම් දැන් මේ පින්වතුන් හෝ වෙනත් මිනිස්සේ ජීවත් වෙනවා. සංසාරයක ජීවත් වෙනවා නම් මේ සංසාරයෙන් අපිට උරුම වෙනවා ජීවිතය ගත කිරීම තුළ ජීවිතය ගත කරපු ස්වરૂපය අනුව හිමි වෙන දායාදයක් තියෙනවා. එක්ක සතර අපාය, නැත්නම් කාම සුගතිය, නැත්නම් බ්‍රහ්ම කියන தත්ති. අද මිනිස්සෙක් වුණාට හෙට අපි කවුද දන්නේ? මේක අවිනිශ්චිත වායි. අද මනුස්සත්වයේ හිටියට හෙට අවිශ්වාසයි. මේක අපේ උරුමය. කොහොම වුණත් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ධර්මයේදී මේ නිවන හෝ දුක නැති තැන අවබෝධ කරගන්නාත් මනුස්සයා ජීවත් විය යුතුයි. මරණයටපත් වෙලා නිවන් දකින්න බෑ කාටවත්. එහෙනම් ජීවත් වීම අත්‍යවශ්‍ය දෙයක්. ජීවත් වෙන්න නම් මිනිසයාට අර මූලික සාධක තුන අත්‍යවශ්‍යයි. ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් සහ කෑම බීම. එහෙනම් මේ පින්වතුන් හරි වෙන මිනිස්සෙක් හරි මනුස්සත්වයේ ඉඳලා මැරිලා අපායේ යන්න එයාට උදව් වුණේ මොනවද? ඔය තුනයි. අපි අපාය යනවා නම් අපාය යන්න උදව් උනේ ඇඳුම් පැළඳුම්, කෑම බීම, නිවල් දොරෝ. අපි දිව්‍ය ලෝකේ යනවා නම් උදව් වෙන්නේ මොනවද? ඒත් මේ තුනමයි. බ්‍රහ්ම ලෝකේ යන්න උදව් වෙන්නේ මේ තුනමයි. එහෙනම් සංසාරයයි මනුස්සත්වයයි ඔය කියන ආර්ය වංශ තුනයි එකක්මයි. මේ වින්වතුන් ජීවත් වෙලා හොඳ මනුස්සත්වයේ විතරක් ඊගාවට මැරුණට පස්සේ මිනිසෙක් වෙනවා නම් ඒ මනුස්සත්වයට උදව් වෙලා දිනනවා, හේතු වෙලා දිනනවා ඔය කියන හතුන. ඇඳුම් පැළඳුම්, කෑම බීම හා ගෙවල් දොරවල්. කවුරු හරි මිනිස්සේ දෙවියෙක් වුණා නම් ඒ දෙවියක් වෙන්නත් උදව් වෙලා තියෙන්නේ මේ තුනයි. එහෙනම් මනුස්සත්වයේ ආරක්ෂා වුණත් මේ තුන උදව් වෙලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ තුන නැතුව මිනිහෙකුට ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න නැතුව නිවන් දකින්නත් බෑ. ජීවත් වෙන්න නැතුව නිවන් දකින්නත් බෑ. ඉතින් නිවන් දකින්න සුදුසු විදියට ඔය කියන තුන ගැලපුණොත් කොහොමද? අන්නේ ගැලපීම තමයි ආර්ය වංශ තුන. දැන් මිනිස්යාට ජීවත් වෙන්නත් ඕනේ නිවන් දකින්නකම්. ජීවත් වෙන්න නම් ඔය කියන යටිතල පහසුකම් තුන මිනිස්යාට අත්‍යවශ්‍යයි. නමුත් මේ යටිතල පහසුකම් ටික යොදා ගන්න ගිහින්මයි පව්පින් සිදු කරගන්නේ, දුක ඇති වෙන්නේ. ඒ දුක නැති කරගන්න මේ තුන යොදා ගන්න ක්‍රමී අන්තර්ගත කරලා තියෙන්නේ ආර්ය වංශ හතරේ. දැන් ජීවත් වෙන්න ආහාර ඕනේ. දුක අඩු කරන්න සංසාරයේ හදන්න ඇති විදිහේ ආහාර ලබා ගන්නේ කොහොමද? ඔන්න බුද්ධ ඥාණයෙන් දෙන. ඒකට කියනවා පිණ්ඩපාත ආර්ය වංශය. දුක නැති කරගන්න සංසාරයේ කෙලවර කරගන්න ආහාර හොයන ක්‍රමය. තේරුණානේ? දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඒකයි. නමුත් අර දෙකක් තුනක් මම මතක් කරා. ඒ වගේම දුක නැති කරගන්න ජීවත් වෙන්න ඇඳුම් පැළඳුම් භාවිතා කරන්නේ කොහොමද? ඒක තමයි චීවර ආර්ය වංශය. ඇඳුමකුත් තියෙනවා. ඒ ඇඳුම භාවිතයකුත් තියෙනවා. නමුත් සංසාරයේ හදන්න නැතුව භාවිතා කරන්නේ මේ පින්වතුන්ට ඇඳුමක් ඇඳුම් තියෙනවා. ඒවා භාවිතා කරනවා. දුක ඇති වෙනවා සංසාරේ හදාගන්න. තේමනි? අපිට ජීවත් වෙන්න ආහාර ඕනේ. ආහාර අනුභව කරනවා සංසාරෙත් හදනවා දුකත් ඇති කරගන්න. දැන් ඔකේ විකල්පය දෙනවා බුද්ධ ඥානෙ. දැන් එහෙම බුද්ධ ඥානයෙන් දෙන විකල්පය තුළ තියෙන්නේ ආහාර. කොහොමද මේ දුක නැති වෙන විදිහට ආහාර භාවිත කරන්නේ? සංසාරයේ කෙලවර වෙන විදිහට ආහාර භාවිත කරන්නේ කොහොමද? මේක තමයි පිණ්ඩපාත ආර්ය වංශය. මේකේ එතකොට මේ පින්වතුන්ට ටිකක් චකිතයක් ඇති වෙනවා. අපිට මේකට ලං වෙන්න බැහැ. මොකද අපි පිණ්ඩපාත යන්නේ. එහෙම ඒක අනිවාර්යෙන් Tamanට හිතෙන දෙයක්. නමුත් බුද්ධ ඥානෙ එහෙම එකක් නෙවෙයි. ඊට වැඩිය වෙනස්. දැන් මේ තුන බලන්න. මිනිස්සෙකුට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය මේ කාරණා තුنين. ඇඳුම් පැනඳුම්, කෑම බීම, නිවාසය, ඉන්න තැන. මේ තුنين ඇඳුමක් නැතුව මිනිහෙකුට ජීවත් වෙන්නම බැරිද? මැරෙනවද ඇඳෙන්නේ නැත්නම්? නෑ. ගෙයක් නැතුව මිනිස්සු ජීවත් වෙන්නෙම නැද්ද ලෝකේ? ජීවත් වෙනවා. නමුත් ආහාර නැතුව මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේකේ ප්‍රබලම සාධකය ආහාර. තේරුණානි? ප්‍රබලම සාධකය ආහාරයි. නමුත් බුද්ධ ඥානයේදී එදා ඉන්දියාවේ හිටියා මේවා තේරුම් ගත්තේ අය. මේක තමයි දුක. මිනිස්සෙකුට මේ සංසාරයක් හැදෙන්න දුක් විඳින්න හේතුව ඔය තුනම තමයි කියලා දැනගත්තා හිටියේ. දැනගත්තා පෙලක් අය මේ ඇඳුම නිසාවෙන් දුක ගේනවා සංසාරයක් හදන හින්දා ඇඳුම් නැතුව හිටියි. බුදුහාමුදුරේ ඒක අනුමත කරන්නේ. දැන් නිකණ්ඨ නාතකොත්ත කියන ශාස්ත්‍රවරයා මේක දැඩි ලෙස කියා හිටියා. ඇඳුම හින්දා සංසාරය හදන. ඇඳුම නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපි ජීවත් වෙමු. නිගණ්ඨ කියන්නේ. නමුත් අපේ බුදුහාමුදුරෝ ඇඳුම හින්දාම සංසාරය හදනවා කියන එකේ ඉන්නවා. ඇඳුම අහක් කරේ. නිර්වස්ත්‍ර වෙන්න දුන්නේ හාමුදුරුවෝ. එගේ වර්තමානයේ තේරෙනවා මේ බුද්ධ ඥානයේ තියෙන ස්වરૂපය. අද ජෛන සාධුවරු ඉන්නවා ඉන්දියාවේ. කිසිම ජෛන සාධුවරේ, ඒ කියන්නේ ජෛන හාමුදුරුවෝ කියන අය සාදු කියන්නේ. නිර්වස්ත්‍රයේ ඉන්නවා. කිසිම කෙනෙකුට බෑ ඒ ජෛන ධර්මීය පිට රටකට ගෙනියන්න. අද ජෛන සාදු කෙනෙක් පාර යනවා නම් ඒගොල්ලෝ පයින් යන්න ඕනේ. වාහනයක යන්නේ නැහැ. ඒක ප්‍රතිපත්තියක් ඒගොල්ලෝ. දැන් බුදුහාමුදුරුවෝ ඒ වගේ ඒවා එහෙම්මම කරේනේ. දැන් ගුවන් යානයක කවදාවත් ජෛන සාදුවරේ කියන්නේ. ඒකින්ද ඔය විතරට ජෛන ආගම ප්‍රසිද්ධ කරන්න සිදු වෙලා තියෙන්නේ ආගමික හාමුදුරුවන්ට බෑ එක ඉන්න ගිහි අය තමයි කරන්නේ. තේරෙනවනේ. ඊළඟට ඒ සාධුවරු කොච්චර සීලයකින් ඉහළට හිටියා සමාජයේ පිළිකුල් කරනවා නිර්වස්ත්‍රකින්. එතකොට මේක බුද්ධ ඥාණයෙන් දැකනවා කවදාවත් ශිෂ්ට සමාජයක ඇඳුම් නැතුව ජීවත් වෙන්න බෑ. ඒ හින්දා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට දුක ඇති නොකරන, කෙලෙස් ඇති නොකරන ඇඳුමක ස්වરૂපයක් දුන්නා. ඒක තමයි චීවරය. ඒ චීවරය දුන්නේ හින්දා ඇත්තටම සිදුුනේ මොකක්ද? බෞද්ධ ගිහි පින්වතුන්ට බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉන්න හින්දා ඒ භික්ෂුන් වහන්සේලාට චීවර පූජා කරලා ශාසනයේ දායකත්වයේ දරන්න පුළුවන්. දැන් මෙහි සිදුවෙන්නේ අද චීවර වලින් උතුම් වූ චීවර පූජාවයි. කටින චීවර. දැන් ජෛන සාධුවරයෙකුට එහෙම එකක් අදාළ ජෛන ආගමට අදාළ. දැන් අද ලංකාවේ මේ මාසෙ තුල කඨින පින්කම් කොච්චර සිදු වෙනවද? ඒ සියලු කඨින පින්කම් වල ගිහි පින්වතුන් කොච්චර ප්‍රමාණය ගණන් කරන්න බැරි හිතන්න බැරි ප්‍රමාණයක කාමාවචර කුසල් සිදු කර ගන්නවද? තේරෙනවනේ මේක තමයි බුද්ධ ඥානය. කොච්චර මේ චීවරයක් හින්දා චීවරය සම්බන්ධ කරගෙන කොච්චර ගිහි පින්වතුන් කාමාවචර අටමහා කුසල් කරගන්න. තේමනි. දැන් මේ අටමහා කුසල් වල බලය ගිහි අයට ලැබුණේ නම් මේ චීවර ආර්ය වංශින්ද නේද? නමුත් චීවරය පාවිච්චි කරන්නේ ගිහි අය නෙවෙයි. පාවිච්චි කරන්නේ පැවිදි අය. එතකොට පිණ්ඩපාතයත් ওই විදිහමයි. තේරුණානේ? දැන් අර ඉන්දියාවේ බිහිවෙච්ච හුඟක් ශාසනවල මේ බුදුහාමුදුරන්ගේ දැක්ම නැහැ. සම්මාදිට්ඨිය නැහැ කියන්නේ ඒකයි. අර ජෛන සාධුවරුන්ට එහෙම තමන්ගේ ධර්මය හරි හෝ වැරදි ප්‍රචාරය කරගන්නවා ඉඩකඩ නැහැ සමාජයේ. පිළිගන්නේ. දැන් පින්ඳපාතේ වෙලක් වෙලාදී අමුතු දේවල් දැන් පිණ්ඩපාතය කියන්නේ ආහාර. ආහාර හින්දා දුක ඇති වෙනවා කියලා දැනගත්තේ ශාස්ත්‍රවරු ගොඩක් හිටියා ඉන්දියාවේ. මේ ආහාර තමයි දුක ඇති කරන ලොකුම ක්‍රමය. මේකට විකල්ප හෙව්වා. පෙළක්කය මේ පිණ්ඩපාත ක්‍රමයට ගෙයින් ගෙට ගිහිල්ලා හෝ දායකව දිනේව ගන්නේ නැතුව ඉන්දියාවේ අදත් ඉන්නවා ඉතාම මිනිසියෙකුට ගන්න බැරි ආහාර වශයෙන් තියෙන අසූචි පවා අනුභව කරන අය. ඒ වගේම ගෙවල් දොරවල් කියන එක දුකක් ඉඳලා අදත් ඉන්න අගාර කියලා සාදු අගාර සාදුලා. අගාර සාදුලා කියන්නේ වෙනම පැවිදි කණ්ඩායම. ඒගොල්ලෝ පෙළක් අය වාර්ෂිකව සීමිත කාලයක අගාර සාදු වෙනවා. සාදු කියන්නේ මෙතන මේ ශ්‍රමණ කියන එකයි. එහෙම ඉන්නේ ශ්‍රමණයන් වහන්සේ. ශ්‍රමණයන් ජීවත් වෙන්නේ ගේක නෙවෙයි, පැලක නෙවෙයි, ගහක් යටක නෙවෙයි. ජීවත් වෙන්නේ අමු සොහොනක. නැහනම් මඩ වගුරක ලෑල්ලක් තියලා ඒක උඩ. ගවර වලවල් වල තේරෙනවද? මේක සීලබ්බත පරාමාස. උදාහරණ දෙන්න විදිහට සීලබ්බත පරාමාස. ඒගොල්ලොත් පිළිගන්නවා මේ නිවාස වාසස්ථාන හින්දා සංසාරයේ දික් වෙන්නේ. විකල්පේ ගන්නේ අර විදිහේ විකල්පය. එතකොට ඒක බුදුහාමුදුරුව අනුමත කරන්නේ. දැන් ඒ අගාර සාදුලාට කාටවත් ආවාස හදලා දෙන්න බෑ. ඇයි? ගන්නෑ, ඉන්නේ. නමුත් ලංකාවේ ඒ බුදුහාමුදුරුව බිහි කරපු භික්ෂුන් වහන්සේලාට ලංකාවේම කොච්චර ආවාස හදලා දීලා ඇතිද? ඒ හදන ආවාස වලින් කාටද යහපතක් වෙන්නේ? දෙගොල්ලන්ට. හදන දායකයන්ට ගිහි පින්වතුන්ට ඒව භාවිතා කරලා බුදුහාමුදුරුවන්ගේ ආර්ය වංශය සම්පූර්ණ කරන භික්ෂුන් වහන්සේ. දැන් මේ දෙක එක්කහු කරන්න පුළුවන් වගේ හොඳටම දැනගත්තේ අපේ මුතුන් මිත්තෝ. මුතුන් මිත්තෝ භාවිතා කරපු ක්‍රම අනුව මේ සම්ප්‍රදායේ කොහොම හරි මේ දුක කෙලවර කරන්න භාවිතා විය යුත්තේ ඒකායන ක්‍රමයේ භාවනා රමතාවයි. භාවනාවට ඇලුම් කිරීමයි. නමුත් දැන් අනිත් තුනට බුදුහාමුදුරුව දෙන්නේ ඇලුම් කරන්න නෙමෙයි. ආර්යවංශ හතරෙන් තුනකට ඇලුම් කරන්න දෙන්නේ. ඒක ලැබිච්ච විදිහට සතුටෙන් භාවිතා කරන්න. ඕක ඇලුම් කිරීමක් නෙමෙයි. නමුත් භාවනා රමතාව භාවනාවට ඇලුම් කරා. භාවනාව කියන්නේ බුදුහාමුදුරුවෝ සංසාර දුක කෙලවර කරන මාර්ගය. ඒකට ඇලුම් කරන්න ඕනේ. ඒක වඩන්න ඕනේ. ඒක හරි යෙදෙන්න ඕනේ. නමුත් ඒක යෙදෙන ගමන් අර මූලික අවිතිවාසිකම් මූලික ජීවත් වෙන්න අවශ්‍ය මූලික ගුණාංග තුනට ලැබුණු විදිහට ඊතර කියන ලැබිච්ච විදිහෙන් සතුටු වෙන්න දැනගන්න. ඔන්න භික්ෂු ප්‍රතිපදාව. දැන් මේන්න මේ ඒ විදිහට පිණ්ඩපාතයේ වුණත් මෑත යුගයේ වෙනකොට පිණ්ඩපාතයේ ලංකාවේ අහෝසි වෙලා තියෙනවා වඩුවට. නමුත් කිසිම විදිහක අපේ අනිත් තේරවාදී බෞද්ධ රටවල් දෙකක් වන තායිලන්තයේ බුරුමය හැම භික්ෂුන් වහන්සේම පිණ්ඩපාතය යන හැම ගෙදරකම පිණ්ඩපාතය දෙනවා. ඒක දකින්න පුළුවන් වෙන්නේ සමහර උපාසක අම්මලා අපි දැකලා තියෙනවා. පිණ්ඩපාතය දෙන්නේ තේ හැන්දෙන් බත් බෙදන. එයා තේ හැන්දෙන් බත් බෙදන. තේ හැන්දට බත් ඇට කීය දාන්නේ? අහුවේ. මොකද එහෙම කරන්නේ? කාරණා කීපයක් උල. ඒ උපාසක අම්මා දුප්පත්. එයාට එතකොට දෙන්න තියෙන්නේ බොහොම ස්වල්ප බත් ප්‍රමාණයක්. ඒ උපාසක අම්මා ඉන්න ගේ ළඟ පාරේ හාමුදුරුවෝ සිය ගාණක් වඩිනවා. එතකොට උපාසක අම්මා ඔක්කොටම පිණ්ඩපාතේ දෙන්න උනේ ඉන්දතේ හැන්දෙන් බෙදලා. තේරුණානි? දැන් ඒ උපාසක අම්මාට හැමදාම ඕක මරණකම් කරපුවම මරණ කොටත් පිණ්ඩපාතේ බෙද බෙදා මැරෙන්න තමයි වෙන්නේ. ඇයි දෛනිකව කරේ ඒකමයි. තේ හැන්දෙන්වත් බෙදුවේ. වෙන කිසි වැඩක් කරන්නේ නැහැ එහි අය. ওই ටික උදේ පිණ්ඩපාතේ දෙන්නේ නැතු. තේරුණානි? අමුන් ගන්නෙත් නැහැ වැඩකට යන්නෙත් නැහැ. දැන් එහෙම සංස්කෘතියක් හැදුනම එතකොට මොකද වෙන්නේ? අපේ ඊට වැඩිය වෙනස් සංස්කෘතිය. එතකොට මේ අපි මේ පින්වතුන් හිතයි අපිට එච්චර වාසනාවක් නැහැ කියලා නෑ. අපේ සංස්කෘතිය ඊට වැඩිය ඉහළට ගියා. දැන් කඩාවැහැලා තියෙනවා. දැන් පින්ඩපාතේ හාමුදුරුව වඩින එකත් අපි මුතුන් මිත්තු නෙවැත්තුවා. හාමුදුරුව පන්සලෙම ඉන්නේ. අපි පින්ඩපාතේ පන්සලට ගියේ. තේරුණාද? මේක ඊට වැඩිය ඉහළ පින්කමක්. මේ පිළිබඳව ඇත්තටම අපවත් වී වදාළ ථේරපාණී චන්දවිමල මහානායක හාමුදුරුවෝ ලස්සන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. දායකයේ හාමුදුරුවෝ ගෙදෙට්ට වඩම්මල දානේ දෙනවට වැඩි ආනිසංස වෙන්නේ හාමුදුරුවෝ ඉන්න තැනට දාන ගෙනihin දෙන්න එක. දානි පූජා කරන්න එක ආමඳුරෝ ඉන්න තැනට වැඩ ඉන්න ආවාසයට ගිහිල්ලා දානි පූජා කිරීම ආනිසංසය වැඩි. මේක ගැන දායකයෝ දන්නේ නැහැ. ඒ දායක පින්වතුන් දන්නේ නැහැ. දැනුවත් වෙන්න කියලා පොතක තියෙනවා. ඒ කියන්නේ එහෙම කරන්න එපා කියන එක නෙමෙයි කියලා තියෙන්නේ. ගෙදෙට්ට ආමඳුරෝ වඩම්මලා දන් දෙන්න එපා කියන එක නෙමෙයි. මේ දාණය මහත්ඵල මහානිසංස වෙනවා. හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ගෙනහිල්ලා දුන්නම කියලා හාමුදුරුවෝ කරුණු ගොඩාක් එක ඒ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. දැන් ඒ කොහොමද? එතකොට අපේ මුතුන් මිත්තෝ ඔය සම්ප්‍රදාය භාවිතා කරා. ඒක පේනවා ඇති මේ පින්වතුන්ට. දැන් ඕක මිහිඳු හාමුදුරුවෝ ආපු කාලේ ඉඳලා භාවිතා කරලා තියෙනවා. එච්චර පෞරාණිකයි ඒ ක්‍රමය. ඒකට හොඳම සාක්ෂිය තමයි මිහින්තලේ තියෙන බත්තරු ටික. ඒ බත්තරු පිරෙව්වේ කවුද? මිනිස්සු ගෙනහිල්ලා උදේ පිරෙව්වේ. තේරුණානි? ආමඳුරෝ බින්දපාතේට ඇවිදින් තියෙන බත්තරු ළඟට. ඒක අපේ සම්ප්‍රදාය. අපේ සම්ප්‍රදාය ඊට වැඩිය ඉහළයි. අපේ මුතුන් මිත්තු ඉහළයි. එතකොට මේ විදිහට මේ හාමුදුරුවන්ගේ දිවි පැවැත්මට අත්‍යවශ්‍ය බුදුහාමුදුරුවෝ දීපු විනය නීති වලට අනුගත චීවර පිණ්ඩපාත සේනාසන මෙන්න මේ තුන හාමුදුරුවෝ භාවිතා කරන ගමන් ඒ කාලේ කරලා තියෙන්නේ වාර්ෂිකව මේ ආර්ය වංශ දේශනාව වාර්ෂිකව වෙන්න පුළුවන් මාසිකව වෙන්න පුළුවන් එක එක ස්ථානවල පවත්වලා හැබැයි පවත්තලා තියෙන දේශකයන් වහන්සේලා බැලුවම මේ ධර්මයෙන් හුඟක් පල නෙලා ගත්තේ අය රහතන් වහන්සේලා වගේ මට්ටමේ හිටියයි. දැන් උන්වහන්සේලා උදේ හවසේ ඉඳලා එක හාමුදුරු කෙනෙක් ගත්තොත් හවස පටන් ගන්න දේශනාව උදේ තමයි අවසානෙ. ඒව අහන්න යන්නේ කවුද? ගිහිපින්. එතකොට මුල්ම දේශනාවේ අන්තර්ගතය මොනවද? චීවරවල වටිනාකම. දැන් ඇත්තටම ඔය චීවරවල වටිනාකම අහනකොට අපේ මුතුන් මිත්තන්ට වෙලා තියෙන්නේ මොකද්ද කියලා හෙව්වොත් ඒක අපිට විශ්මිත දෙයක්. වෙලා තියෙන්නේ ගිහි පින්වතුන් යන්නේ ගිහි ඇඳුම් ඇඳගෙන. ඔය චීවර ආර්ය වංශය ඉවර වෙනකොට ඒ බණහන ගිහි පින්වතාට තේරෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන්නේ චීවරයක්මයි කියලා. එච්චරට මේ චීවරේ තියෙන වටිනාකම තමන්ට උරා ගන්නවා. ඇයි ඒගොල්ලෝ ජීවත් වෙච්චි අර සම්ප්‍රදාය චීවර පූජකරේ ඒගොල්ලෝ ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හුඟක් අමාරුවෙන් ඒ දේ කරන්නේ. හුඟක් අය අපේම වංශ කතාවල තියෙනවා උපාසක අම්මලා තමන්ගේ උතුරු සළුව උඩ ඇඳුමක් නැතුව දැන් වගේ ඇඳුම් නැතුව උතුරු සළුවකින් ඒගොල්ලන්ගේ උඩුකය වහලා තියෙන හුඟක් වෙලාවට. ඒක පොත්පත්වල තියෙනවා. ඒ තමන්ගේ කය නිරාවරණය වුණත් උතුරු සළුව පූජ කරපු තැන් තියෙනවා. මේ උතුරු සළුව කියන්නේ දැන් වගේ එකක් මන් නෙවෙයි ඒ කාලේ. ඒකත් ඇඳුම. තේරුණාද? තව සිහල වස්තු ප්‍රකරණයේ වගේ කතා බැලුවොත් ලංකාවෙලියේ වෙච්ච සමහර උපාසක අම්මලා තමන්ගේ ඇඳගෙන හිටියේ කම්බාය සිවුරු කරලා දීලා කියනවා. තමන් වැරහැලි ඇඳගෙන. තේරුණාද? එතකොට දැන් අපිට එහෙම ශ්‍රද්ධාවක් නැහැ. අපිට ඕන තරම් කඩේට ගිහිල්ලා සිවුරු අරන් දුන්නේ නැگی. ඒකේ ගුණයක් නැහැ, බලයක් නැහැ. එච්චර හැංගීමක් නැහැ. දැන් අර වගේ අල්පේච්ච වෙච්ච ජීවිතයක් ගත කරපු මුතුන් මිත්තු තමයි තමන්ට තියෙන එකම ඇඳුම ඇඳගෙන අර ආර්ය වංශ දේශනාවට යන්නේ. ගෙදර ඇඳුම් නැහැ. තේරුණාද? ගෙදර ඇඳුම් ඇත්තෙත් නෑ. තියෙන ඇඳුම තමයි ඇඳගෙන යන්නේ. දැන් අර දේශනාවේ රාත්‍රියේ කාලේ අර ආර්ය වංශය රහතන් වහන්සේලා පැහැදිලි කරනකොට අර බණ අහන අයට තමන්ගේ ඇඳුමක් චීවරේ වෙනවා. තේරුණානි? අර අල්පේච්ඡතාවය උඩ. ඒ වගේම ඊළඟට එදා හිටිය මිනිස්සු බොහොම අල්පේච්ඡයි. වට ගියාම ආහාර ගෙනියන්නේ නැහැ. කවුරු හරි දාන්සල් දෙන එකෙන් තමයි යැපෙන්නේ. දාන්සල් දෙන එකෙන් යැපෙනවා. ආර්ය වංශ පොළවල් වල. එතකොට ඒගොල්ලන්ගේ ඒ දවස් කීපය ආර්ය වංශ දේශනා පිළත් ඇඟ වල සටහන් වෙන්නේ මාසිකව මාසෙම කරලා තියෙනවා. එතකොට ගියාය මාසෙම ඉන්නෝ බෙදක් අය. දවස් 15 කරලා තියෙනවා. 15ම ඉන්නෝ. තේරුණානේ? ඒ ආර්ය වංශ පොළේ ඉන්නෝ. අය ගයක්කට එන්න දෙයක් නැහැ නේ. ගියේ හොරු කඩන්නෙත් නේ. තේරුණානේ? ළමයි ඉස්කෝලේ යන්න කියලා එන්න දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ මේ ආර්ය වංශ දේශනා ඔක්කොම තිබිලා තියෙන්නේ ඔය අස්වැනු කපලා ගොවිතැන් ඉවර වුණා. ඒ වකවානෝ. එතකොට ඒගොල්ලන්ට නිදහස්. ගොවිතැන් වලට මම මහන්සි වෙන්න නෑ. එතකොට පවුලේ සියලු දෙනා මේකට ගිහිල්ලා තියෙනවා. බොහෝ විට හැම දෙනාම වගේ ගිහිල්ලා තියෙනවා ඒ පළාතේ. ඒ ගිහිල්ලා එතකොට තමන් සන්තක තියෙන ඔක්කොම දේවල් ගෙනහලා එතෙන්ට. වෙන දෙයක් නෑ. දැන් ඔයගොල්ලන්ට නම් ලැන් සිතුල්පව්වේ ආර්ය වංශ දේශනාවක් කරනවා නම් දැන් ලබන මාසේ කරනවා නම් අද තිස්ස මහරහමේ හෝටල් බුක් කරන්න ඕන. නේද බෑ යන්න. ඒකෙත් තව AC කාමර තියද නැද්ද කෑම කොහොමද ඒවත් අන්තර්ජාලයෙන් පරීක්ෂා කරගන්න. තේරුණාද? දැන් ඒක ඒ තත්ත්වේ නෙමෙයි මුතු මිත්තු හිටි. ඒගොල්ලෝ තමන්ගේ ගෙදර අත්තරලා ගියේ ආයේ ගෙදර හිටුණත් එකයි නැරවත් එකයි. මොකද හේතුව නැති වුණාට කමන්නේ. ආපු හැටි ගෙදර කට්ටියට දවසක් ඇතුළත ඒගේ හදාගන්න පුළුවන්. ඒ ගීතිය ගී කියන්නේ මොකද්ද? ඒකත් අවවාසයක්ම තමයි. පැලක්. තේරෙනවනේ? කණු හතරක් කපා ගත්තා, ගෙදර ඉන්න කට්ටියක හිටෝ ගත්තා, මොනවා හරි හැවිල්ල ගත්තා ඒක ගියේ. ඉතින් ඕක දැන් හොරු කඩනවත් මොකද සත්තු කැඩුවම මොකද? ආපු හැටි අදා ගන්න එක. දැන් ඕගොල්ලන්ට එහෙම බෑ ගෙදර යන්න. මොකද ලංකාවේ තියෙන සියලු බැංකුවලින් ලෝන් අරන් ගියේ. එහෙනම් ඔන්න ආර්ය වංශය ගැලපෙන්නේ නැති දැන්. දැන් ගැලපෙන්නේ නැත්තේ ඕක. දැන් ওই විදිහට බැලුවම පින්ඳ පාතිත් එහෙමයි. තව කෙනෙක් දෙන දේ කන්න බෑ අපිට. ලෙඩ. තේරුණානේ? දැන් එදා මිනිස්සුන්ට අපේ අල්පේච්ච වෙච්චි මුතුන් මිත්තෝ අර ආර්යවංශ දේශනාවට ගිහින් බණ අහනවා. අහන්නේ මොනවද? පින්ඳ හාමුදුරුවන්ට පින්ඳපාතේ ගුණ කොහොමද බුදුහාමුදුරු දේශනා කරේ? මේ විදිහට ආහාර ගත්තම කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරනකොට, මේ විදිහට ගෙවල් දොරවල් භාවිතා කිරීම, ආවාස භාවිතා කිරීම කෙලෙස් ඇති වෙන්නේ නැහැ, මේ විදිහට චීවර භාවිතා කිරීම තුළ කෙලෙස් ඇති වෙන්නේ නැහැ, එවැනි භාවිතයක ඉඳලා වඩන භාවනාව දුක කෙලවර කරන භාවනාව. තේරුණානේ? ඕකනේ දැන් ආර්යවංශ දේශනාවේ සාරාංශය වෙන්නේ. දැන් මේක අහනකොට අර ඉන්නේ ගිහි අයගේ ඇඳුම චීවරය වෙලා හමාරයි. චීවර ආර්යවංශයේ මුලින් දේශනා කරනවා. ඒගොල්ලන්ට කවදාවත් තේරෙන්නේ නැහැ මගේ ඇඳුම් ගැන. තමන්ගේ එහෙම ඇඳුම් ඇත්තෙත් නැහැ. තියෙන ඇඳුම චීවරය වගේ හිතන මානසික තත්ත්වයකට ඇවිදින් හමාරයි. ඒක කරන්න පුළුවන් රහතන් වහන්සේලා එදා ඉඳලා තියෙනවා. ඒකනේ මෙහෙම වෙලා තියෙන්නේ. මේ දේශනා විලාසය පාතිහාරය එහෙම වෙලා තියෙනවා. නැතුව වෙන්න බෑ මේක. ඊළඟට අර ඒගොල්ලෝ ජීවත් උනේ පිණ්ඩපාතයෙන්මයි කවුරු හරි දෙන ආහාරයෙන්. ඒ ගැන උපේක්ෂා සාගතව බොහෝම දායකය කෙරෙහි මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ ආහාර මොනවා හරි ලැබිච්ච දේ අරන් තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒ දවස තුල එයාට පිණ්ඩපාතයෙන්මයි. දැන් ආර්යවංශ දේශනා පවත්වන ප්‍රදේශවල මේගොල්ලෝ දවස් ගණන් ජීවත් වුණා. ඉන්නේ ගස් යට, ගල් යට, මිසක් හොටෙල් වල නෙවෙයි. තේරුණානේ? එතකොට මොකද වෙන්නේ දවස් කීපය? අර ගිහි අයට ආවාසේ මායන්. තේරුණා? අරඤ්ඤගතව, රූපමූලගතව, ශුඤ්ඤාගතගතව කියන එක ඒ විදිහටම අර ගියට පිහිට. ඒ පිහිටන අතර තමයි අර පාන්දරට භාවනා රමතා කියන හතරවෙනි ආර්යවංශ දේශනා කරන්නේ. තේරුණා? ඒක ඇහෙනකොට වැඩෙන්නේ භාවනා. මන ඉවර වෙනකොට විශාල ගාන සෝවා. ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේක පිළිවෙල අරන් තියෙන්නේ ඉස්සෙල්ලා ඒ දුක නැති වෙන මාර්ගයට යන චර්යා පද්ධතිය හදනවා. මිනිස්යාට දුක ඇති කරන මාර්ගය තියෙන්නේ ඔය කියන මූලික කාරණා තුනයි. යටිතල් පහසුකම් තුන මතයි. අඳුම් පැළඳුම් කැම් වීම හා ඉඳුම් හිටුම්. ඒකේ මධ්‍යස්ථ භාවයකට මානසිකව ගේන ඔක්කොම. මොකද එහෙම ගේන්න පුළුවන් අල්පේච්ච භාවයක් එදා හිටියාගේ තිබුණා අපිට නැති වුණාට. ඒකින්ද වාසියක් වුණා. අපිට ඒක නැහැ. අපි මහන්සියෙන් මේක කරන්න. අපිටත් එන්න නම් අපි මහන්සි වෙන්න ඕනේ. ඒතර මහන්සි වෙන එක ගැන දැනගෙන ඉන්න ඕනේ. මුතුන් මිත්තන්ට වාගේ ස්වභාවිකව අපිට ලාභ ප්‍රයෝජන නැහැ. මොකද අපි මහෙච්චින්ද මහෙච්ච භාවය නිවන් දකින්න බැරි කමක් නෙවෙයි. මහෙච්ච භාවය ලෙස හඳුන ගන්න ඕනේ. එතකොට පුළුවන් අල්පේච්ච වෙන්න හිතන වෙලාවට. ඒතර මහෙච්ච භාවයට මූලික හේතු වෙන්නේ යෝ අල්පේච්ච භාවයට මූලික හේතුව තියෙන්නේ ඔන්නේ කාරණා තුන මතයි. අපි මහේච්ච වෙනව නම් මහේච්ච වෙන්නේ, අල්පේච්ච වෙනව නම් අල්පේච්ච වෙන්නේ. එකක් ඇඳුම් පැළඳුම්, අනික කෑම බීම, අනික ඉඳුම් හිටු. තේරුණානේ? එතකොට දැන් මේ පින්වතුන්ට මේ මෙවැනි ආර්යවංශ දේශනා ශ්‍රවණය කිරීම තුළ තමන්ගේ කොච්චර මහේච්ච භාවයක් තිබුණත් බුදුහාමුදුරුවෝ දෙන මූලික පදනමට යන්න පුළුවන්. අල්පේච්ච වේයුතු තැන අල්පේච්ච වෙන්නේ. අල්පේච්ච වේයුතු තැන මොකක්ද? බුදුහාමුදුරෝ ගිහියන්ට අල්පේච්ච වේයුතු තැන කියලා දෙන්නේ අටසිල් සමාදන් වෙන තැනයි. තේරුණානේ? එතකොට එතෙන්දී අල්පේච්ච වෙන්නේ. අල්පේච්ච වෙලා අර භාවනා රමතා කියන එක අර ගොල්ලන්ට වගේ රැයක් කියලා වෙනකොට අපිට වැඩෙන භාවනාවක් නැහැ. මොකද මහෙච්චේ. තේරුණාද? දැන් අතීත මුදුන් මිත්තන්ට නම් එළි වෙනකොට අරියවංශ දේශනාවෙන් සෝවාන් වෙන පිරිසක් ලැබෙනවා. ඔක්කොම උනේ නැතුවට ඒකනේ ඒගොල්ලෝ මාසයක් ඇහුවම ඔගේ සෑහෙන පිරිසක් ලැබෙනවා. ඒ කාලය ගත කරනවා. එතකොට නමුත් අපිට නැහැ. එහෙනම් අපිට නැත්නේ මොකද? අපිට බණ අහලා භාවනා වැඩෙන්නේ නැහැ. මහෙච්චින්. අපි භාවනා පුරුදු කරන්නේ. තේරුණානේ? භාවනාවක් වඩන වෙලාව අපිට අල්පේච්චමයි. ඉතින් වැඩිම පුරුද්දක් විදියට කරන්න ඕනේ දෛනිකව පුරුදු වෙන්න ඕනේ. මුතුන් මිත්තන්ට වගේ ශනිකව එක රැයකින් මේ ඔක්කොම වැඩින්නේ නැහැ. ඕක දැනගත්තොත් අපිට අදත් මේ ආර්ය වංශ හතරෙන් ලොකු ප්‍රයෝජනයක් ගත්තා. අල්පේච්ච වෙන්න ඕනේ. එතකොට දුක ඇති වෙන ක්‍රම අපිට තියෙන්නේ ඇත්තටම තුනයි. මේ තුනෙන් තමයි අපි සංසාරය හදන්නේ. මිනිස්සේ අපාය යනවා නම් අපාය යන්නේ ඔන්න ඒ කාරණා තුන උඩ. ඇත්තද කියලා බලන්න. තම තමන් හුඟක් මහන්සි වෙන්නේ මොකටද? ඔච්චර වැඩ කරන්නේ ඕටි කරන්නේ මොකටද කියලා හොයන්නකො හිමිසරේ එව්වත් අනාගතේ හොඳට හිතියුම් මේ වුණ මේ මූල තුනයි අවසානිය. දෙහන් දැන් ළමේ පොර කකා ළමින්ට උගන්වන්නේ මොකටද කියලා එව්වොත් අවසානයේදී මේ තුනයි. වෙන කිසි දෙයක් මේ මිනිස්සු ළඟ නැහැ. ඔය සියලු දේ රැකියාවල් කරන්නේ හොඳ රැකියාවල් කරන්නේ හොඳ විවාහ ලබා ගන්න අවසානයේ මේකටම තමයි. අවසානයේ දැන මේ පොයින්ට් තුන ඉලක්ක තුන. ඕක වටා හරක් වගේ අපි කරගෙන මොනවා වටාද? ඇඳුම් පැනඳුම්, ගෙවල් දොරවල්, කෑම බීම. හරක ගැට ගැහුවා වගේ ඔය තුනේ අපි ගැට ගන්නවා. ඔය තුනේ ගැට ගහපු හරක් ටික සංසාරේ හදන්නේ ඔය තුනින්මයි. දුක ඇති කරගන්නේ ඔය තුනින්මයි. දැන් ඇත්තද කියලා බලන්න. ලෝක යුද්ධ ඇති වෙන්නේ මොකද? එක්කෝ ආහාර පාන. එක්කෝ ඇඳුම් පාන. තේරුණා නේද? ඇඳුම් පැලඳුම් ආයේක සංස්කෘතියට ගැලපෙන ඇඳුම මේක හොඳ නෑ කියලා යුද්ධ ඇති වෙනවා. එහෙම ඒවා දැනුත් ලංකාවේ තියෙන්නේ. එක්කෝ ඉඩම් කඩා දේවල් දරුවෝ. ඉතින් ඔය තුන හැර වෙන දෙයකින් මේ ලෝකේ මිනිස්සුෙකුට සංසාරයක් නිර්මාණය වෙන්නේ. ඔය තුන වටා ඇතු වෙන මති මතාන්තර වල තමයි ඔය සාංසාරික සියලු දේ තියෙන්නේ. මේ තුනෙන් පරිබාහිර කිසි දෙයක් මිනිස් ලෝකේ නැහැ. දැන් ඕකෙන් ගත්තේ දුක තියෙනවා අපිට. ඕකෙන් සංසාරයක් හදනවා. ඒ සංසාරය හදන එක නවත්තන ක්‍රමය තමයි භාවනා රමතාව. නමුත් ඒක භාවනා රමතාවට අර තුනේ යම්කිසි උදව්වක් ඕනේ. භාවනා කරන්නත් ජීවත් වෙන්න ඕනේ. තේරුණානේ? ඒතර ජීවත් වෙන්න ඕනේ හින්දා ඒ ජීවත් වෙන්න සුදුසු විදිය බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරනවා. ජීවත් වෙන්න සුදුසු විදිය. ඇඳුම් පැළඳුම් භාවිතා කරන්න ඒක ගැන ඇලෙන්න එපා, ගැටෙන්න එපා. ලැබුණු දේ පාවිච්චි කරන්න. කෑම බීම ගන්න ඕනේ ඇලෙන්න එපා, ගැටෙන්න එපා. ලැබුණු විදියට පාවිච්චි කරන්න. ආවාසය, ගෙදර දොර ඇලෙන්න එපා, ගැටෙන්න එපා. නමුත් ඔයගොල්ලන්ට ඉන්න බෑ. අල්ලපු ගෙදර පාට දැක්කම ඒක ගන්න ඕනේ. අන්න දුක ඇති වෙන ක්‍රම. තේරුණා? නෑ දෙන්නා කියනවා අපිට හරි කරදර. මේ කරදර කියන්නේ ඒක තමයි. ඔය තුනේ තමයි කරදර තියෙන්නේ. ඔය තුනෙන් පිට කරදර නෑ මිනිස්සුන්ට. ඔය තුනටම තමයි මිනිස්යා වෙහෙසෙන්නේ. ඔය තුනෙන්ම තමයි දුක් විඳින්නේ. ඔය තුනෙන්ම තමයි සංසාරය හදන්නේ. ඔය තුනෙන්ම තමයි අපාය යන්නේ. ඔය තුනෙන්ම තමයි දිව්‍ය ලෝකය යන්නේ. හැබැයි ඔය තුනෙන් යන්න බෑ බ්‍රහ්ම ලෝකෙට. ඔය තුනෙන් බ්‍රහ්ම ලෝකෙට යන්න බෑ කාට. යන්න පුළුවන් අපායටයි. අපායට නම් ගියේ. ලේසියි. අපායට යන්න ලේසි ඔය තුනේ. මනුස්සත්වය ආරක්ෂා කරගන්න ඊට වැඩිය අමාරු ඔය තුනේ. මනුස්සත්වයට ඉහළ දිව්‍ය ලෝකයට යන්න හුඟක් අමාරු ඔය තුනේ. තේරෙනවද? නමුත් දිව්‍ය ලෝකේ යන්නත් උදව් වෙන්නේ ඔය තුනමයි. දැන් අද ඔයගොල්ලන්ට හෙට උදේ දිව්‍ය ලෝකයට යන්න ඇඳුම් පැළඳුම් උදව් වෙනවා. ඒක බුදුහාමුදුරෝ දීපු ආර්ය වංශයට අනුව කටයුතු කරන හින්දා ගියා. ඒ විදිහට දිවි ලෝකෙට යන්නත් උදව් කරගන්න පුළුවන්. හැබැයි මහන්සි වෙන්න ඕනේ. ඒකට පුරුදු තියෙන්න ඕනේ. ඒක පාරට බෑ. හැබැයි කිසිම පුරුද්දක් නැතුව ඔය තුන යදාගෙන අපාය යන්න ඕන මනුස්සයෙකුට පුළුවන්. දැන් ඕක කඩලා බුදුහාමුදුරෝ අපායටත් යන්න දෙන්නේ නැතුව දිව්‍ය ලෝකෙටත් යන්න දෙන්නේ නැතුව මනුස්සත්වයත් ආරක්ෂාව කරගන්න නැතුව බ්‍රහ්මත්වයටත් යන්න දෙන්නේ නැතුව දුක නැති කරන තැනට යන්න දීපු ක්‍රමය ආර්ය වංශ හතරයි. තේරෙනවනේ? නැතුව මේ ආර්ය වංශ හතර කියන්නේ දිව්‍ය ලෝකෙට යන ක්‍රමයකුත් නෙවෙයි. අපායෙන් බේරෙන ක්‍රමයකුත් නෙවෙයි. මනුසත්ත්වය ආරක්ෂා කරන ක්‍රමයකුත් නෙවෙයි. සංසාරයේ නිමාව කරන ක්‍රමයයි. මේක සියලු බුදුරයන් වහන්සේලා භාවිතා කරපු ක්‍රමයයි. මේකෙන් පිට නිවන් දකින්න කිසිම මිනිසෙකුට බෑ. මේකෙන් පිට කොයි දේ කරත් ඔය තුන ওই විදිහටම හැසිරෙන්න ඕනේ. ඔය හතරම. දැන් මේ පින්වතුන්ටත් ඒ ගිහි පැවිදි ભેදයකින් තොරව බුදුහාමුදුරුව පෙන්වන ආකාරයට තමන්ගේ ඇඳුම ගැන, කෑම ගැන, ගෙදර දොර ගැන අල්පේච්ච භාවය ඇති කරගත්තොත් ඒ ගෙදර තුලම භාවනා රමතා කියන ගුණය පිහිටනවා. භාවනා රමතා කියන්නේ භාවනාවට ඇලීම. දැන් මොනවට හරි ඇලෙන එක ප්‍රශ්නය. ඇලෙන එක තණ්හාවයි. ගැටෙන එකත් තණ්හාවයි. දැන් බලන්න මේ විසඳන විදිය. දැන් ජීවත් වෙන්න අපිට ඇඳුම් පැළඳුම්, ඒ වගේම ගෙවල් දොරවල්, කෑම බීම තියෙනවා. මේ ඇඳුම් පැළඳුම් වලට ඇලුණත් සංසාරයේ, ගැටුණත් සංසාරයේ. ඒක දුක හදන ක්‍රමයේ. දුක හැදෙන ක්‍රමය තමයි ඇඳුම් පැළඳුම් වලට ඇලෙන එකත් දුක හැදෙන ක්‍රමයක්, ගැටෙන එකත් දුක හැදෙන ක්‍රමයක්. එතකොට එහෙම ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන විදිහේ ඇඳුමක් සකස් කරගත්ත එක චීවරයයි. චීවරය කියන ඇඳුම අර මෝස්තරයක් නොවනේ හින්දා ඇලෙන්නේ ඇලීමට නැතුව, ගැටීමට නැතුව භාවිතා කරගන්න පුළුවන්. තේරුණානේ? දැන් එවැනි චීවර භාවිතය ගැන දකින ගිහියට, ගිහි පින්වතාට පොයට සිල් ඇඳුමේ ඇලීම ගැටීම නැතුව එදාට ඉන්න පුළුවන්. ඒ ඇති බුදුහාමුදුරුවෝ. නමුත් ඔයගොල්ලන්ට බෑ. ඒ සිල් ඇඳුමට මෝස්තර දානවා. ඒතකොට තමන්ගේ ඇඳුමට ඇලෙනවා, අනුන්ගේ ඇඳුමට ගැටෙනවා. නමුත් චීවරයට එහෙම වෙන්න බෑ. තේරුණාද? එතකොට තම තමන් ඒ සිල් ඇඳුම වුණා චීවරයේ ස්වરૂපයට, කියන්නේ මේ පාටට ගන්න එක නෙමෙයි. ඇලෙන්නේ ගැටෙන්නේ නැති තත්ත්වයට ඒ ඇඳුම සකස් කිරීම තුළ භාවනා රමතා, භාවනාවට ඇලීම ඇති වෙනවා. තේරුණාද? දැන් පෙළක් අය අපිත් දන්නවා මේ මේ සීල් සමාදන් වෙන්න යන්නේ හොඳ කෑම තියෙන පන්සල් වල. දාහනේ හොඳ නැහැ යනවා. එතකොට මොකද වෙන්නේ? නෑ ඒක වැඩක් නෑ. එතකොට මේ බින්දපාත ආර්ය වංශේ නෑ. ඒක අහලවත් නෑ. දැන් හොඳට කණ්ඩ යන්නේ. තේරෙනවද? දැන් ඒකද වෙයි යුත්තේ ඒ හොඳට කණ්ඩ ගෙදර ඉඳලා එතකොට තිල් ගත්තේ දවසට ලැබුදුන් දෙයින් සතුටු වෙන්න පුළුවන් වුණොත් පින්දපාතේට ආහාරයට ඇලෙන්නේ ගැටීම ඒ දවසේ අඩු කරගන්න. තේරුණානේ? එහෙම දවස ගානේ බුදුහාමුදුරන්ට බුදුහාමුදුරෝ පෙන්වන්නේ ගියේ ඒ පොයේට ඔයදී කරොත් සෑහෙන ප්‍රගතියක් ගන්නවා. ප්‍රගතියක් ගන්න පුළුවන්. ඒ දවසට පුරුදු වෙන්න ඕනේ. ඇලෙන්නේ ගැටෙන්නේ නැතු වෙන්න ඕන ලැබෙන ආහාරය. තේරුණානේ? නමුත් අපි දකින්නේ ඕන තැනක තේ ටිකක් දුන්නොත් සීනි මදි කියනවා. නිමිලා කියනවා. ගිලන් පසට. දැන් මොකක්ද ආර්ය වංශයද? නෑ. ඇලිලා ගැටිලා. තේරුණානේ? හොඳට මතක තියාගන්න ආවාසයටත් එහෙමයි. ෆෑන් එක වැඩ නෑ. ඒසී නෑ. ලයිට් නෑ. හඬ නෑ. අවුව වැටෙනවා. සිල් ගන්න ගිහිල්ලා. දොර ආවාසයට මොකද වෙලා ඉන්නේ තැනට. ඇලීම ගැටීම. දැන් පලකයි උදේ පාන්දර ඇවිදින් සීට් අල්ලලා තව එක්කෙනෙකුට අල්ලනවා. ඇයි ඒ? දැන් මෙහෙත් එහෙමයි. කවුරුවක් නැති වුණාම මෙට්ට තියෙනවා. ඇලීම ගැටීම. ආවාස නෑ ඒව පුරුදු කරන්න හොඳ නෑ පොයි දවස. ගෙදෙද්දි පුරුදු කරාට කමන්නේ. තේරෙනවනේ මේක දැන් පුහුණුවක් වෙන්න ඕනේ. හැමතැනදීම ඇලීම ගැටීම දැන් ඔය තුනට ඇලීම ගැටීම අඩු කරන්න ඕනේ සිල් ගන්න දවස. ඒක තමයි ගිහි පින්වතාට කරන්න පුළුවන් උපරිම ආර්ය වංශය. තේරෙනවනේ? මේ ඇලීම ගැටීම අඩු කරගන්න යාට උදව් වෙනවා ඒව හාමුදුරුවන්ට පූජා කිරීම. අන්න අනිත් පැත්ත. දැන් ආවාසයක් පූජ කරපු කෙනෙක් හදලා මං කියන්නේ ආවාසයක් හදලා පූජ කරන්න පුළුවන් ශක්තිය ඔක්කොටම නැහැනේ. නමුත් ආවාසයක් හදන එකට දායකත්වයේ දැල්ලා ශ්‍රම දාණයෙන් උදව් වෙන කෙනා පූජාවන්නේ. එහෙමයි ඉන්නවන්නේ. දැන් සල්ලි නැති වුණාට ආවාසයක් හරි ආමුදුරොන්ට කියලා කුටියක් හදනවා නම් පන්සලේ වැඩක් කරනවා නම් තමන් උදව් වෙනයි ඉන්නවා. ඒගොල්ලන්ට මුදලින් වියදම් කරන්න බෑ. සල්ලි නැහැ. අවංක උදව්. එලකයි ඉන්නවා මුදලින් වේදන් කරලා එහෙම ආවාස හදනවා. දැන් එවැනි අය ආවොත් සිල් ගන්න ලැබුණේ ආවා ඉඳ ගන්න ලැබිච්ච තැන හොඳ නෑ කියනා ගැටෙන එකක් නෑ වැඩි. එහෙනම් නේද? එහෙනම් අතන දානේ කියන එකෙන් ඇලීම ගැටීම අඩු කරනවා. ඒකින් ඉඳන් ගිහි පින්වතුන්ට ඒ පැත්තෙන් වෙනම දානේ හරහා මේ ආර්ය වංශයට උදව් ලැබෙනවා. ආවාස දානේ වෙන්න පුළුවන්, චීවර දානේ වෙන්න පුළුවන්, පින්නපාත දානේ වෙන්න පුළුවන්. බලන්න හොඳ හුඟක් දන් දෙන අය සිල් ගන්න ආපුවම අර කියන කතාව තියෙද? දැන් සිල් සමාදන් වෙන්න ආවලුනු නෑ, මිරිස් නෑ. ඔවා කියන්නේ ඒගොල්ලෝ. දානේ අඩු අයමයි කියන්නේ. දීලා අඩු අයමයි කියන්නේ. ඒ කියන්නේ ඒ අය කොච්චර හරි ආහාරයට ඇලෙනවා ගැටෙනවා. දැන් දෙන කෙනා ඇලීම ගැටීම අඩු වෙනවා. දැන් බලන්න වක්‍ර මාර්ගයෙන් එහෙනම් මේ දානීය හරහා තමයි මේ සියලු දේ තමන්ගේ ගුණාත්මක භාවයේ ඉහළට යන්නේ. ඒතර දාණයට ආයත් වෙන්නේ මොනවද? ඔය තුනමයි. චීවර දානේ, බින්දපත දානේ, ආවාස දානේ. තේරුණානේ? ඒක නිසා බුදුහාමුදුරුවෝ දැන් අපිට තියෙන්නේ පින්ඩපාතය ගැන කතා කරන්න. මම බලන්න බුද්ධ ඥානයෙන් දේශනා කරන්න ඕන. දානං සග්ගස්ස සෝපානං. දානීය මිනිසයාට ස්වර්ගයට යන ඉනිමගයි. ඒ දානීය හැබැයි ආහාර දානීය වෙන්න පුළුවන්, ශ්‍රම දානීය වෙන්න පුළුවන්, මල දානීය වෙන්නත් පුළුවන්. එමයි මලික මිනිසුන්ට දෙන දානේ මලදා. එහෙනම් දැන් එහෙමත් දෙනවනේ දාන. මොකක් වුණක් කමක් නැහැ බුදුහාමුදුරන්ට. දානේ සග්ගස්ස සෝපාන. තේරුණානේ? එතකොට මනුස්සත්වයෙන් ඉහළට ගන්න තියෙන ඉනිමග දානේ. දැන් එතකොට මේ වගේ පින්කම් වලට දානය දෙන අය මහන්සි වෙන අය ඕකට වළංගු නැද්ද? ඈ වළංගු. ඒ ශ්‍රම දාණයෙන් වළංගුයි. වැඩ කරපු අය ශ්‍රම දාණයෙන් වළංගු වෙනවා. ඒක ස්වර්ගයේ තිනිමලයි. ධන පරිත්‍යාගයෙන් උදව් වෙච්ච අය ඒ සග්ගස්ස සෝපාන. හැබැයි දානේ නිවනට සෝපානේ නන් නෙවෙයි. වරද්ද ගන්න බෑ. දානං සග්ගස්ස සෝපානං මිසක් දානං නිබ්බානස්ස සෝපානං නෙවෙයි. නිබ්බානස්ස සෝපානං වෙන්නේ භාවනා රමතා කියන හතරවෙනි ආර්ය වංශේ. භාවනාවට ඇලීම. දැන් ප්‍රශ්නයක් එනවා. මුල් ආර්ය වංශ හතර තුනට ඇලීම ගැටීම නැති වීම, ඒ කියන්නේ ආර්ය වංශ නෙවෙයි කෑම බීමට ඇලීම ගැටීම නැති වෙලා නැති වෙන තරමට තමයි ආර්ය ගුණේ එන්නේ. අඳුම් පැලඳුම් වලට ඇලීම ගැටීම අඩු කර ගන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. ඒ පුරුද්ද ලැබෙනවා දන් දීමෙන්. උදව්වක් එනවා දන් දීමෙන්. ගෙවල් දරවල වලට ඇලීම ගැටීම අඩු කර ගන්න ඕනේ. ඒකට උදව් වෙනවා දන් දීම. ඊළඟට චීවර ඇඳුම් පැළඳුම් ආහාරත් එහෙමයි. ආහාර. ආහාර වලට ඇලීම ගැටීම අඩු වෙන්න ඕනේ. ඒකත් වක්‍ර ලෙස උදව් වෙන්නේ දන් දීමෙන්. නමුත් හතරවෙනි ආර්ය වංශයේට ඇලීම ගැටීමක් වෙනව නෙවෙයි. ඇලීම එන්නේ භාවනා රමතාව. ඇලීමක් වෙන්නේ. ඇලීම හෝ ගැටීම හැම වෙලෙම සිදු කරන්නේ සංසාරයේ හදන දුක ඇති කරන තණ්හාවයි. බුදුහාඳුර තණ්හාව කියන්නේ දුකට හේතුවයි. තේරුණානේ? එහෙනම් තණ්හාවට ආහාර වෙනවා ඇඳුම් පැළඳුම් වලට ඇලුන හෝ ගැටීම සිදු වෙනකොට. තණ්හාව එකෙන් තමයි දුක හදන්නේ. ඇඳුමට ඇලුනත් දුක, ගැටුනත් දුක. ඇඳුම් පැළඳුම් වලට ඇලුනත් දුක, ගැටුනත් දුක. ඒ වගේම ගෙවල් දොරවල් වලට ඇලුනත් දුක, ගැටුනත් දුක. ඒ වගේම ආහාර පාන වලට ඇලුනක් දුක, ගැටුනක් දුක. එන ඇලීම කරන්නේ තණ්හාවෙන්, ගැටීම කරන්නේ තණ්හාවෙන්. ඇලීම කරන තණ්හාව කාම තණ්හායි. ඔය තුනට ඇලීම තියෙන්නේ කාම තණ්හාව තුලයි. ගැටීම තියෙන්නේ විභව තණ්හාව තුලයි. එහෙනම් ගැටීමත් තණ්හාව, ඇලීමත් තණ්හාව. ඇලෙන්නේ කාම වස්තු වලට කාම තණ්හා, ගැටෙන්නේ විභව තණ්හා. විභව කියන්නේ පැවැත්මට විරුද්ධදී. භවය කියන එක පැවැත්ම. විභවය කියන්නේ පැවැත්මට අකමැති. ඒක ගැටීම. මේකේ නරක විභව තණ්හා. මොකද දේශය නියෝජනය කරනවා විභව තණ්හා. තරහ. ලෝකේ හුඟක් යුද්ධ ඇති වෙන්නේ, මිනී මැරුම් ඇති වෙන්නේ, කලකෝලාහල ඇති වෙන්නේ ඔන්න ඒ හේතු විභවතන්. වැඩිපුර මේවා ඇති වෙන්නේ විභවතන් ආදේශික. නමුත් බුදුහාමුදුරුව පෙන්නනවා දැන් භාවනාවට ඇලෙන්න ඇලෙන්නේ තණ්හාවෙන්. භාවනා රමත ඒකත් දැන් භාවනාව ගැන වෙනම ආර්යවංශ දේශනා කරයි. මම මේ භාවනාව ගැන දේශනා කරනව නෙවෙයි. නමුත් මෙතන මේ පදේ ඉගෙන ගන්න ඕනේ. තුනකට අර ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියන එක තමයි ලැබිච්ච විදිහට සතුටු වෙන්න කියන්නේ. ඕක මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ කියන එක නේද? භාවනාවට ඇලෙන්න කියන්නේ. ඒයි භාවනාවට ඇලෙන එක තණ්හාව නෙවෙයි. දැන් ඇඳුම් පැළඳුම් වලට ඇලෙන එක තණ්හාව. ගෙවල් දොරවල් වලට ඇලෙන එක තණ්හාව. කෑම බීම වලට ඇලෙන එක තණ්හාව. භාවනාවට ඇලෙන එක තණ්හාව නෙවෙයිද? සමත භාවනාවට ඇලෙන එක භව තණ්හාව. හෝ විභව තණ්හාව වෙන්න. දැන් බුදුහාමුදුරුවෝ කියන භාවනාවට ඇලෙන එක තණ්හාව නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන භාවනාව තණ්හාව නැති කරන ක්‍රමය. ඒතකොට තණ්හාව නැති කරන ක්‍රමයකට ඇලෙනවා කියන එක කවදාවත් තණ්හාවෙන් වෙන්න බෑ. තණ්හාව මරා ගන්න තණ්හාවට සක්‍රිය වෙන්න බෑ. තමන් මැරෙන්න තමන්ට සක්‍රිය වෙන්න බෑ. එහෙනම් මේ භාවනා රමතා කියන එකේ එන තණ්හාව නැත්නම් ඇල්ම මොකක්ද? මේ ඇල්ම තමයි සතර ඉරිතිපා. මේ සත්‍තිස් බෝධිපාසික ධර්මවල ඡන්ද ඉරිතිපා. භාවනා රමතා. තේහන්. එහෙනම් මේ කියන්නේ බුදුහාමුදුරුව ආර්ය වංශය කියන්නේ අර ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, ඉඩම් කඩම් ඒ වගේ දේවල් ඔක්කොම සම්බන්ධ වෙන ඒ වංශ හතරට ඇලීම ගැටීම අඩු කරලා සතිපට්ඨානයට ඇලෙන්න. සතිපට්ඨානයට යෙදෙන්න. එතකොට මොකද වෙන්නේ? වර්තමාන අරමුණේ සතිය පවත්වා. දැන් ඕක තමයි එදා අපේ මුතුන් මිත්තන්ට ඔය ආර්ය වංශ දේශනාව තුලින් හේතු ගන්නපු එක. කේනෝනි කොහොම හරි අර බණහන අය කීප දෙනෙක් හරි උදේ වෙනකොට වර්තමාන අරමුණ හඳුනගෙන දුක නැති තැනටපත් වෙලා. කේනෝනි සතර අතිපට්ඨානෙද වැටිලා. අපිට එහෙම බෑ. බැරි වුණත් පුළුවන් වුණත් අපිට කරන්න තියෙන එක දෙයයි. අපි භාවනා රමතා පුරුදු කරන්න ඕනි. භාවනාව ගැන කසපහඳුරු අවසානයේ පැහැදිලි කරයි. ඒතකොට භාවනා රමතාවල විවිධ ක්‍රම තියෙනවා. විවිධ ගුරුකුල තියෙනවා. ඒව නෙමෙයි දැනගන්න ඕනි. කරන භාවනාව බහුලීගත කිරීම. ඔය කියන සියලු භාවනා බුදුහාමුදුරුවෝ පෙන්නපු භාවනා. එකක් හරි බහුලීගත කරපුවාම ඒක තුල යම් කිසි විදියක භාවනා රමතාවක් ගොන්නගෙන ඒක සමත වෙන්න පුළුවන්, විදර්ශනා වෙන්න පුළුවන්. එතකොට ඒක තුලින් එන දැනුම, අවබෝධය පසු කාලීනව තියෙන වැරදි හදාගෙන හරි තැනට යන්න උදව් වෙනවා. ඒකට උදව් වෙන්නේ අර ඇලීම ගැටීම අඩුවීම. ඒකට උදව් වෙනවා මේ වගේ පින්කම් වලට සහභාගී වීම, සහ දාන දීම. ඒ ගිහි පින්වතා ඒ ආවාසය ගිහි පින්වතාට ලැබෙන්නේ අර මහා ආර්ය වංශයේ 90 ජීවත් වෙන සංඝ පරපුරා 90යි. ඒකට හාමුදුරුවෝ ඒ විදිහට ජීවත් වෙන්නේ නැත්නම් ගිහි පින්වතුන්ට එහි ගුණයක් දකින්නත් බෑ. අර දාන ආදී පින්කම් කරලා ඒගොල්ලන්ට වක්‍ර මාර්ගයෙන් මේ ඇලීම ගැටීම ගෙවල් වලදී අඩු කරගන්නත් බෑ. තේරුණා නේද? ඒක නිසාවෙන් මේ ආර්ය වංශ දේශනාව ආර්ය වංශයට අනුව ජීවත් වීම පැවිදි අය විතරක් නෙවෙයි, ගිහි පැවිදි සම්බන්ධයක් උඩ හැමදාම පවතින දෙයක්. මේ පැවැත්ම උඩ හැම වෙලේම ඒ දෙපක්ෂේම පැවිදි අයට සංසාර විමුක්තිය ලබා ගැනීමටත් ගිහි අයට සංසාර විමුක්තිය ලබා ගැනීමටත් දෙයාකාරයකින් කටයුතු කරන. ඒ ආකාර දෙක. පැවිදි අය ඒ ආර්ය වංශයට අනුගතව ජීවත් වෙලා සංසාර විමුක්තිය ලං කරනවා. ඒකට ගිහි අය උදව් වෙලා සංසාර විමුක්තිය ලං වෙනවා. තේරුණානේ? මේ මනස සම්බන්ධයේ තියෙන ප්‍රතිපදාව මහා ආර්ය වංශ ප්‍රතිපදාවයි. ඊළඟට දැන් අපිට තියෙන පිණ්ඩපාතයක මම පැහැදිලි කරේ අනික්වත් ওই විදිහමයි. ඒකට පිණ්ඩපාතය කියන්නේ මේ කාරණා තුනේ, මේ යටිතල පහසුකම් තුනේ ප්‍රබලම සාධකය. පිණ්ඩපාතය කියන්නේ ආහාරයි. ආහාර නැතුව කිසි කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ඇඳුම් නැතුව නම් ජීවත් වෙන්න පුළුවන්. ගෙවල් නැතුව ජීවත් වෙන්නත් පුළුවන්. මේ ආහාර කියන එකෙන් අපිට මොනවද ලැබෙන්නේ? ආහාර කියන එක ඔයගොල්ලෝ දැන් අද දවල්ට උදේට ඊයේ රැට ගත්තේ ආහාර ටිකෙන් හැමෝටම හිමු වුණා කාරණා පහ. ඒ කාරණා පහ තමයි ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. එතකොට මේක පැහැදිලිව පේන්නේ. ඕන මිනිස්සෙක් ඕන තරම් හැකියාව තිබ්බට ශක්තිවන්තකමක් තිබුණාට නොකා හිටියොත් ආයුෂ ගෙවෙන මැරෙනවා. මැරෙනවා කියන්නේ ආයුෂ නැති වෙනවා. ඒක නොකා හිටියාම ආහාර නැත්තම් මැරෙනවා. ආයුෂ නැතු වෙනවා. එහෙනම් තමන්ගේ પરම්පරාවෙන් ලැබිච්ච ගන්න නෙවෙයි ආයුෂ. කන කිලෝ ගාණෙන් ලැබෙන එක. දොස්තර ලබා දෙන එක ගන්න නෙවෙයි ආයුෂ. උදේ හවස අනුභව කරන එකෙන් ලැබෙන එක. ඕක විශ්වාස කරන්න නෑ කවුරුත්. තේරුණා. වර්ණය කියන්නේ ශරීරයේ තියෙන ස්වરૂපය. පින්ඩපාතය කියන එක දන්නේ නැති අය තමන්ගේ ශරීර වර්ණය ලැබුණේ විදිය දන්නේ. දන්නේ නැති වුණාම දුක වැඩි වෙනවා. සංසාරයේ දික් වෙනවා. තමන් ගත්තේ ආහාරයෙන් ද ශාරීරික වර්ණය ලැබුණා කියලා විශ්වාස කරන අය හුඟක් අඩුයි ලංකාවේ. ඒගොල්ලෝ හිතන්නේ මගේ වර්ණය ලැබෙන්නේ අහවල් කම්පැනිෙන්ද කියලා. ඒ කම්පැනි ලංකාවේ වනේ පෙලක් ඒවා ප්‍රංශ. හැබැයිතම මේ ශරීර වර්ණය ලැබුණේ කොම්පැනිෙන්ද උදේ හවස කාපු කිලෝ ගානෙන්ද? අර කොම්පැනියට ගගා ඉන්නකො දෙනේ වනෝකා මොකද වෙන්නේ වර්ණයට කියලා බලන්න. ඈ ආයුෂයට වෙච්ච සෙල්ලමම එනෝ නේද? එහෙනම් කාපු ටිකින්ද නේද ජීවත් වෙන්නේ? ආයුෂදී කාපු ටිකින්ද වර්ණය කෑවේ නැත්නම් සැප නැහැ. නොකා ඉඳ හොඳ දේවල් පේනවද නරක දේවල් පේනවද? මොකක් පේන්නේ? හොඳ දේවල් ඇහෙන්නේ නැහැ. සැප තියෙන්නේ ඔය පංච ඉන්ද්‍රිය හරහා නේද කොළ. ඇහැට පෙනීම, කනට ඇහිීම, නාසයට ආග්‍රහණය, කයට ස්පර්ශය, දිවට රස. ඕක ඇනිද රස තියෙන්නේ කාම ලෝකයේ රස. සැප කියන්නේ දැන් නොගා හිටියම මොකද වෙන්නේ? සැප නැහැ. එහෙනම් සැප ලබා දුන්නේ පවතින රජේ නෙවෙයි කාපු ටික. කියන්නේ ඒක වටවන්නේ වෙන කාටවත්. තේරුණානි? මේ පින්ඩපාතේ නේද එහෙනම් මේ. බලය. දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නේ මොන හපං කමකට? මේක බලයක්. නැගිටලා ඇවිදින්නේ බලය. දුවන්නේ බලයෙන්. වැඩ කරන්නේ බලයෙන්. ඔය බලය ලැබුණේ දුන්නේ කවුද? දෙවියෙක් දුන්නද? බ්‍රාහ්මණයෙක් දුන්නද? නෑ. මේ ලයිට් පත්තු කරන්න නම් බලය විදුලි බල මණ්ඩලයෙන් දුන්නා. ඔයගොල්ලෝන්ට ඉඳගෙන ඉන්න බලේ විදුලි බල මණ්ඩලයෙන්ද දුන්නේ? චාර්ජ් කරලා ඉඳගෙන ඉන්නේ. ඈ? නෑ, ඊහෙරයට කහපු ටික. ඊහෙරයට කහපු ටිකෙන්. නොකෑවනම් ඔහොම ඉඳගෙන ඉන්නේ නෑ වැටිලා, බලේ නෑ. එහෙනම් බින්ද පාතේ නේද මේ? නැහැනම් කායමෙන් එනව නේද ආයුෂ, වර්ණ, සැප, බල. ඊළඟට මොකද මේ කියන බණ තේරෙනව නම් හෝනෝ තේරෙනව. මොකට කියන ප්‍රඥාව. දවස් දෙක තුනක් නොකා හිටිය කෙනාට මෙතන බණ ඇහුවාට තේරෙයිද? ආ දැන් ආචාර්ය උපාධියක් ගන්නවා කෙනෙක්. නේ ප්‍රඥාව වැඩි. ඒ ආචාර උපාධි කාර්යයට කූඩුවකට දාලා නොකා ඉන්න කණ්ඩ දෙන්න නැතුව ඉන්නකො. දැනුමට මොකද වෙන්නේ? නෑ. එහෙම්ම මේ ආචාර උපාධියේ දැනුම තියෙයිද නොකා හිටියොත්? නෑ. හීන වෙන නැතිලෑ. එන ආචාර උපාධිය කියන ප්‍රඥාව ලබා දුන්නේ කාපු කිලෝ ගන්න නේද? එහෙනම් ඔයගොල්ලන්ට උදව් වෙච්ච කට්ටිය කොහෙද ඉන්නේ දැන්? වැසිකිළියොද? ජීවත් වෙන්න උදව් වෙච්ච අය දැන් වැසිකිළි. කාපු කිලෝ ගන්න නේද ඔය ඔක්කොම? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. දැන් හැමදාම වැසිකිලි පුරෝ පුරෝ ඉඳලා ලාංසාරි හදන්න එපා කියන එක තමයි පින්ඩපාත ආර්ය වංශ. තේරුණානේ? ඛණ්ඩ වැසිකිලි පුරවන්න මේකේ තියෙනවා කෑමෙන් ලැබෙන එක ගුණයක් ප්‍රඥාව. කෑමෙන් හින්දා ලැබෙන ගුණයක් ප්‍රඥාව. ආයුෂය. ආයුෂය තියෙන හින්දායි ඔය ජීවත් වෙන්නේ. ආයුෂය එක්කම ඔය කාපටිකෙන් ප්‍රඥාවක් ලැබුණා. ඔය ප්‍රඥාව යොදවන්න භාවනා රමතාව. එහෙනම් ඔය ප්‍රඥාව භාවනා රමතාව වලට යෙදුවොත් ඔය ප්‍රඥාව ප්‍රඥා බලය, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය ධම්මවිජය බොජ්ජංගේ වෙනවා. අන්න එදාට මේ කියන දුක නැති තැන අවබෝධයි. ඒ ධම්මවිජේ බොජ්ජංගයටත් හේතු උනේ මොකද්ද? ආහාරය. ඒකින් දා බුදුහාමුදුර දේශනා කරන තනි වචනෙන් උන්වහන්සේගේ ධර්මය සබ්බේ සත්තා ආහාර ටිතිකා. එහෙනම් සියලු සත්වෝ මේ සංසාරයේ හදන්නේ ආහාරයේ පදනම් කරගෙන. ඒකට උදව් වෙච්ච අවශේෂ දෙක තමයි ඇඳුම් පැළඳුම් හා ගෙවල් දොර. ඕකෙන් තමයි සංසාරගත මිනිස්සයා සංසාරයේ නිමා කරන්න හෝ සංසාරය හදන්න යොදාගත යුත්තේ. නිකන් හිටියොත් සංසාරය හැදෙන ඕකෙන්. බුදුහාමුදුරුව කියන විදිහට ආර්ය වංශය භාවිතා කරොත් සංසාර නිමාව ලැබෙනවා. සංසාර නිමාව ලැබෙන්න ආහාර පාන හා ඇඳුම් පැළඳුම් හා ගිවල් දොරවල් භාවිතා කිරීම ගිහි පැවිදි ශ්‍රාවකයාගේ යුතුකමයි. සංසාරයේ හැදෙන්න ඕවා භාවිතා කිරීම සංසාරයේ හැදෙන ක්‍රමය. ওই දෙක හඳුන ගන්න කියලයි මේ ආර්ය අංශ දේශනාවේදී බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ නිසාවෙන් දැන් අනික් කාරණා ටික පසුව පැහැදිලි වේවි. මම මේ පැහැදිලි කරේ එක කාරණයක් සම්බන්ධ කරගෙන. එතකොට අනික් වඩාත් සම්බන්ධ දෙන්නේ ওই විදිහමයි. එකකට ඇලෙනවා අනිත් තුනට ඇලීම ගැටීම හක් කරනවා. ඔතනින් ඉපදෙන දේ සංසාර විමුක්තියයි. ඒක තමයි බුදුහාමුදුරුව පෙන්නපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට සිදුවෙන අභ්‍යන්තර සංසිද්ධි හතර තමයි ඔය කියන්නේ. ඒකින්ද මේ ආර්ය වංශය කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන එක සතර සතිපට්ඨානයේ වඩනවා කියන එක සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා කියන එක කිහිපයක් නෙවෙයි එකම දෙයයි. පැහැදිලි කරන ක්‍රමය හා පැහැදිලි කරන ආකාරය වෙනස්. හැමතැනම තියෙන එකම ධර්ම. දුක නැති කරන ක්‍රමය. දුක නැති කරන ක්‍රමය. එහෙනම් මේ පින්වතුන්ටත් මේ ආර්ය වංශයේ පුරුදු කිරීමෙන් ඔය කියන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් කෑම බීමේ වට ඇලීම ගැටීම අඩු කරන්නත් භාවනා රමතාව කියන එක දිනු වෙන්නත් අද දවසෙත් මේ සිදු කරගත්තේ කුසලයන් හැම එකක්ම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව අවසන් කරනවා. ඊළඟට අනික් දේශනා පැවැත්වෙනවා ඇති. සෑම දිනාටම තෙරුවන් සරණයි.